তাদের সাথে হওয়ার দোকান নেই, লোকের মতো তার দুটি জন আরাম সে না আসেন মানে আবার তোমরা কোনো ভাবনা আমাদের নির্ভরতার সম্বন্ধে দায় নেই ভগবতো নমো তস্য ভগবতো অরহতো সম্মা সম্বুদ্ধস্য কতমাচানন্দে অনাক্য সংজ্ঞা জ্ঞানং রবিক্ষু অরণ্যগতো বা রুক্ষমূলগতো বা শূন্যাগারগতো বা ইতি পাটি সংক্ষিপ্তি চক্ষুঙ্গনাত্তা রূপানাত্তা সোতাঙ্গনাত্তা শব্দানাত্তা ঘনন্নাত্তা গন্ধানাত্তা জিহ্বানাত্তা রসানাত্তা কায়োনাত্তা পুত্রকানাত্তা মনোনাত্তা ধর্মানাত্তা ইতি চতুর্জাতিক বাহু সুবায়তমসু অনাত্তানপশ্যেদরতি অয়ং উচ্চতানন্দ অনাত্য সংজ্ঞা কি। সাক্ষাৎ করবেন দেশনাকরণ কিন্তু গিরিমানন্দ সূত্রে দেশনাকরণ আনন্দ স্বামী মহাশয় সবাইকে বন্দনা করলা, সবাইকে মহাশয় বন্দনা করলা, সবাইকে মহাশয় অনুকম্পা করলা। গিরিমানন্দ স্বামী মহাশয় তাদের বাড়ি মানা হবাই ভাগবত মহাশয় মাতা করেন এই অবস্থায় সর্বোচ্চ মহাশয় আনন্দ স্বামী মহাশয় মাতা করেন আনন্দ গিরিমানন্দ ভিক্ষু তাঙ্গট গিহিত মিন্নমে কিয়ান্নাও দশ সংজ্ঞাও দেশনা করান্ত এতকটি গিরিমানন্দ ভিক্ষু বেটিয়েন এই আসনীতে সংসিদন এলা সর্বোচ্চ মহাশয় দশ সংজ্ঞা মুখাদ্য কিয়েলা দশ সংজ্ঞা, অশুভ সংজ্ঞা, আদিম সংজ্ঞা, পহান সংজ্ঞা, বিরাগ সংজ্ঞা, নিরোধ সংজ্ঞা, সফল রূপে অনবিরত সংজ্ঞা, সাকচ্ছাকর ফল সংজ্ঞা অনিচ্ছ সংজ্ঞা අපි මේ වැඩමුළුවේදී ඉස්සරහින් කියාගත්තේ අද දවසේ සාකච්ඡා කරන්නට අනත්ත් සංඥාව පිළිබඳව. අනත්ත් සංඥාව ගැන සර්වජන් මහසී මතක් කරන්නේ මමයි. කතමාචානන්ද අනත්ත් සංඥා. මොකද ආනන්දේ අනත්ත් සංඥාව කියලා කියන්නේ. ඉදානන්ද වූ අරණ්‍යකතුවා රුක්ඛමූලගතුවා ශුන්‍යාගාරගතුවා इति ප්‍රතිසංචිකති. යම් භික්ෂුවක් එතන භික්ෂුවක් යන්නේ නම් පහුගිය වැඩමුළුවේ මතක් කරා මේ යෝගාවචරයට සංසාර බිය දක්නාව සංසාර බියෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යම් කෙනෙක් වෙනවා මේ සියලු දිනාටම දේශනා කරපු සූත්‍රයක්. අන්තිම යෝගාවචරයේ කාරණයකට රුක්කමූලයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඉතිපටි සංචිත්තති මෙන්න මෙහෙම නුවණින් සලකා බලන භාවනා කරන සුචි ස්ථානයට ගිහිල්ලා මෙන්න මෙහෙම නුවණින් සලකා බලන්න ඕන කියලා. කොහොමද? චක්කු අනත්ත රූප අනත්ත. මේ ඇහි කියන එක අනාත්ම දෙයක්. රූප කියන එක අනාත්ම දෙයක්. සෝතං අනත්ත සද්ධා අනත්ත. මේ කන කියන එක අනාත්ම දෙයක්. සද්දේ කියන එක අනාත්ම දෙයක්. ගානං අනත්ත ගන්ධා අනත්ත. මේ නහය කියන එක අනාත්ම දෙයක්. ඒ වගේම මේ ගඳ සුවඳ කියන එකත් අනාත්ම දෙයක්. ජීව අනත්ත රස අනත්ත. මේ ජීව කියන එකත් අනාත්ම දෙයක්. රසය කියන එකත් අනාත්ම දෙයක්. කාය අනත්ත පොට්ටබ්බ අනත්ත. මේ කය කියන එක අනාත්ම දෙයක්. පොට්ටබ්බ රූපේ කියන එකත් ආත්ම දෙයක්. මනෝ අනත්ත ධම්මා අනත්ත. මේ මනස කියන එකත් අනාත්මයි. මනසට ආරම්භ වෙන දේවල් අනාත්මයි කියලා. මෙන්න මේ අජ්ජත් පිටි අජ්ජත් එක බාහිරේ ස්වයතනේසු අනත්තාන පසී විරති. මෙන්න මේ කියන වාත්‍යාත්මික බාහිර ආයතනයන්ගේ අනත්තාන පස්සේ අනාත්ම ස්වභාවයේ දක්නා සිදුව ඉන්නකට කියනවා අත්ත් සංඥා කියලා. මේක තමයි කියන්නේ අනාත්ම සංඥාව ගැන සර්වඥ මහන්සිය දේශනා කළේ. ඉතින් මේ පිළිබඳව අනත්ත් කියන වචනේ අහලා පුරුදු වගේ දැනෙනවා. සාමාන්‍ය අපේ ලක්ෂණය ගැන කතා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අහලා තියෙනවා. ගොඩාක් දුරට අනිත්‍ය දුක්ඛ කියන ගණන් අහලා තියෙනවා. සාමාන්‍ය විවාහයේ අනත්ත්‍ය කියන වචනේ ඇහිලා තියෙනවා. කවුරු හරි කියනවා. අඩේ නේද? එකක් හිතන්න කාලයක් අතරලා දුන්නාම අනිත්‍යයි. මොකක් හරි නැතුනම අනිත්‍යයි. කපුල කලක් හරි වටිනාම හත් වුණාම අනිත්‍යයි. මොකක් හරි කියනවා. එවිටන් කායත සම්පූර්ණ කරගෙන නම් දුක්ඛ දුක්ඛ ප්‍රතිනා කායක දුකයි කියලා කියනවා. කවුරු හරි පොතන හරි ඇහිලා තියනවාද? අහෝ මේ අනාත්මයි කියල. අනත්තයි කියලා කියන්නේ කෙනෙකුට පොතන සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන එක. ඉතනක පිටාසක් දෙනවා. නිකන් හරි හිතනවාද මෙතන? මම කියලා දෙන්නේ නැහැ සත්‍යයේ නැහැ පුද්ගලයේ නැහැ. එතරම් සාමාන්‍ය විවාහයේදී යනාත්ම කියන වචනය සුලභ විලානේ පාවිච්චි කරන්න හරි. අන්න ඒ වගේ සුලභ නැති අපිට නොහුරු වචනයක් තමයි අපි සාකච්ඡා කරගන්න යන්නේ. ඒ නිසා අපි හොඳට ඒ ධර්ම කොටසේ ධර්ම සංගමය. බණ අහනකොට සර්වඥාංශ දේශනා කරනවා අත්‍යතත්ත මනසිකත්ත සබ්බචේතසෝ සමන්නාහරිත්ත ඔහිතසෝතෝ ධම්මචේනා. ධර්ම දේශනාවක් අහනකොට ඒ අහන ධර්ම දේශනාවෙන් මට වැඩක් තියෙනවා, මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියන හැඟීමෙන් ඒ ධර්ම අහනවා. අත්‍යතත්ත. ඒ වගේම මනසිකත්ත ඒ අහන ධර්මය ඒ වචනේ පාස අර්ථ මොනින් මෙහි කරන්නේ ආත්මගත කරගන්න මානසිකාරයෙන් උත්හාන්න කියලා. සර්වචේතස සමානායිත්ත මුළු පිටින්ම මුළු පිටම හේතුස යොමු කරගෙන ඉදහින් අහන්න කියලා. ඒ වගේම ඔහිත සෝතෝ ධර්මෝ සනාති. කන් යමාගෙන දේවල් ධර්ම අහන්න කියනවා. මම ඊළඟට ධර්මය අහුවොත් අපිට පුළුවන් ඒ ධර්මයෙන් කම්පීත බව අවබෝධ කරගන්න. මොකද ඒක දැනපත් කරන ධර්මයෙන් කම්පීත බව අවබෝධ කරගන්න පුළුවන්. මේ එකඟ වෙනවා. ඒක නිසා දෙවියන් ධර්ම කොටසේ සවන් ඉස්සරහට දෙනවා මතක් කර සිටිනවා. එහෙනම් අනාත්ම සංයාව ගැන අපි කතා කරන්නේ. ඒ නිසා මුලින්ම මේ අනාත්ම කියන වචනේ පැහැදිලි කර ගන්න ඕනේ. අනාත්ම කියන වචනේ විරුද්ධාර්ථය මොකක්ද? අත්‍ය. මේ පාළි වචන අත්‍ය කියලා කියන්නේ කොහොමද මේ ආත්මය කියනවත් එක්ක එහෙම නැත්නම් සත්වයේ උත්කලයේ තමන්ගේ වශයෙන් පවත්වාගෙන යන්න හැකි ශක්තියක් බලවේගයක් වෙනවා කියන හැඟීම. සත්‍ය කියලා හැඟීම කියන අත්‍ය. අනත්ත්‍ය කියලා කියන්නේ නැත් අත්‍ය. සත්‍යයේ උත්කලයේ ආත්මය තමන්ගේ වශයෙන් පවත්වාගෙන යන්න හැකියාවක් නැති ස්වභාවයක් වෙන එකට කියනවා අනත්ත්‍යයි කියලා. ඉතින් මේ අනත්ත්‍ය අත්‍ය කියන වචනේ කියනවා තමයි ඒක. ඉතින් කෙනෙක්ට ඇහෙනකොට මෙතන දැන් මේ සත්‍ය උත්කලයේ පල කියලා දෙයක් නැහැ කියලා කෙනෙක් නැහැ කියලා ඇහෙනකොට කෙනෙක්ට අනාත්ම ධර්ම වැරදිවට වැටහෙන්න පුළුවන්. දැන් අපි කියනවා නේ සත්‍යයක් නැහැ මෙතන උත්කලයක් නැහැ ආත්මයක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ධර්ම වර්ගවාදම මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක් නැත්තම් පුද්ගලයෙක් නැත්තම් අවකරාට ප්‍රශ්නයක් නැහැ. විදින්න කෙනෙක් නැහැ. එනවා සතන් කරවයි කොරතම් කළා හැකි කාම නද හසුල් නැහැ කියලා කියලා සතන් පරිසවකින් කතා කර හැකි. ඉතින් මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ. එහෙම වාදි හරි වාකෙන්න පුළුවන්. එහෙම නැත්තම් හිතෙන්න පුළුවන් මෙතන සත්‍ය පුද්ගලයෙක් කෙනෙක් නැත්තම් විපාක දෙන්නේ ඉන්ටර්නල් ඥානද දන් දුන්නා ප්‍රතිඵල නැහැ සිතන් කරා ප්‍රතිඵල නැහැ කියලා ඒකනට වැරදි වැටහීමක් එන්න පුළුවන්. නාත්ම දහම නිවල ජීව අවබෝධ කරගත්ත නැත්නම් මේ වගේ වැරදි අන්තවලට යන්න පුළුවන්. මේ ගැන හොඳට පැහැදිලි කරලා තියෙන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ මහා චත්තාරී සූත්‍රය. මේකෙදී ආරෂ්ඨාංගික මාර්ගයේ එක්ක සංගය අරගෙන ඒක ලස්සන විග්‍රහයක් කරනවා. මෙතන අවශ්‍ය කොටසක් විතරක් මම පැහැදිලි කරන්නම්. ඒකෙදී මතක් කරන්නේ සම්මාදිට්ඨිය ගැන සර්වඥ මහන්සේ කතංච වික්කදේ සම්මාදිට්ඨි පුප්පංගමෝ හෝති මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පදානාති සම්මාදිට්ඨි සම්මාදිට්ඨි පදානාති සාස්වෝති සම්මාදිට්ඨි සරතනාසය මතක් කරනවා. මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ යම් මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි වශයෙන් ගන්නවා නම් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය වශයෙන් ගන්නවා නම් සාස්වෝති සම්මාදිට්ඨිය නෝනට කියනවා සම්මාදිට්ඨිය කියලා. මෙතන ඊළඟට විස්තර කරනවා මිත්‍යාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. ඒක නා හිතනවලු මිත්‍යා දෘෂ්ටි වශයෙන් දානීය විපාක නැහැ. දුන්නේක විපාක නැහැ. ඒ වගේම යාවින් විපාක නැහැ. කියන්නේ විශාල දන් දුන්නාම ඒවට විපාක ලැබෙන්නේ නැහැ. ඒ වගේම පුදන දේ විපාක නැහැ. ඒ වගේම හොඳ නරක කර්මවලින් කියලා විපාක නැහැ. ඒ වගේම පරික් නැහැ. මෙලොවක් පරලොවක් නැහැ. කෝපපාතික සත්‍යෝ නැහැ. මෙලවත් පරලොවත් විශිෂ්ට ඥානෙන් අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරන සමනබ්‍රාහ්මණය නැහැ කියලා මෙයාට මිත්‍යා දෘෂ්ටියක් මෙයාට දැක්මක් ඇති වෙනවා. දිට්ඨිය. ඒකට තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා. දැන් අර අපි අනත්තයි කියලා කියනකොට සත්‍ය පුද්ගලෙක් මිස නැහැ කියනකොට කෙනෙක් පිළිගන්නත් පිළ කරලා වැඩක් නැහැ, දන් දීලා වැඩක් නැහැ, ඒක සත්‍ය පුද්ගලෙක් විපාක දෙන්නේ නැහැ කියනවනේ. එයා කෙලින්ම මොකද කියන්නේ? මිත්‍යා දෘෂ්ටිය. එනම් සර්වඥාගේ මතක් කරලා තියෙනවා මේක මිත්‍යා දෘෂ්ටියෙන් එකෙන කනවාරම දුබචේ දනවා කියලා. ඊළඟට සර්වඥා මහන්සේ ඒක සඳහන් කරලා තියෙනවා සම්මාදිට්ඨිය ගැන බලද්දී කියලා. සම්මාදිට්ඨිය ප්‍රවේද දෙකක් තියෙනවා කියලා සඳහන් කරනවා. කටිගල එකක්. එකක් තමයි සාසනා පුණ්‍ය භාග්‍ය උපදි වේපක්ක ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාග්‍ය පුණ්‍ය භාග්‍ය උත්ින් වැඩෙන කින්පැතිදීන උපදි වේපක්ක උපදි විපාක වෙන දෙනක්. උපදි කියලා කියන්නේ කියන්නේ යමක් කමක් කියලා තමයි තියෙන දේවල් කියන්නේ. භවෝග සම්පස්සුවා දරෝද ඥාති මිත්‍රාදුන්ද යාන වාහන දිපලන්ද නිලකලද නම් නාමලම යමක් කමක් කියලා දෙන්නේ. මේ උපදි මේවා ලැබුණු තින්පක්ෂ නිසා නේද? එතකොට මෙන්න මේ සම්මාදිට්ඨි එක පැත්තකට අපි සාමාන්‍යයෙන් අපි නම් කරමු ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒක සාසලයි ආශ්‍රව සහිතයි. පුණ්‍ය භාවය හැබැයි තින් දෙනවා උපදි විපාක. උපදී විපාක දෙන්නේ නැහැ කියන අපි අහ මේ කිනතුන් අහලා තියෙනවා ගම් දෙනකොට අනුමෝදනා කරනකොට ස්වාමීන් වහන්සේලා කියන්නේ ගම් දුන් තාම මේවලා දෙන ආයු වර්ණ සැප බල ප්‍රශ්න පවෝග සම්පත් අදවසින් කියන්නේ නේද උපදී විපාක දෙනවා කියලා. අන්නේ හරි දැක්මට කියනවා ඒ සමාධියේ තියෙන දැක්කට කියලා ලෞකික සමාධියේ කියනවා ආශ්‍රව සහිත පුණ්‍ය භාගී උපදී විපාක දෙන සමාධියේ කියලා. මේකෙනම් පින් කරනවා අර වගේ මුඛ්‍ය දෘෂ්ටික දැනෙන්නේ නැහැ. ඊළඟ සම්මාදිකයේ පෙන්නනවා ඊළඟ සම්මාදිකයේ ප්‍රතිපද තමයි අරිය අනාශනා ලෝකුත්‍රා මංගක ආර්යෝ ආශ්‍රව රහිත ආශ්‍රවඥෝති ලෝකුත්‍රෝ මංගක සම්මාදිකී සම්මාදිකී අනිත්‍යමයේ අනිත් ප්‍රභේදය. මේක අපි කියමු ලෝකුත්‍ර සම්මාදිකයේ කියලා. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුළ දරා කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨිය සඳහා වෙන විදිහට කෙනෙක් කියවත් මෙතන සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් නැහැ. මෙතන තියෙන්නේ හේතුපත්‍යයෙන් හටගත් හේතුපත්‍යයක් නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් කියලා මේ අනාත්මයක් කියලා කියනකොට කෙනෙක් වරදවා ගත්තොත් අර වගේ කවුරුහරි ප්‍රශ්නයක් නැහැ. කරන්නේ නැහැ කියලා මම කියන්නේ සිට වැඩනවා. ඒ නිසා අපි මේ ආත්මය කියනවා කියන හැඟීමෙන් තමයි පටන් ගන්නෙ. ඒක ආශ්‍රව සහිතයි. හරි පින් කියලා දෙනවා උපදී විපාකත් ගෙනදෙනවා. ඒ කෙනා එතනින් නවතින්නේ නැතිව ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ඒක තමයි අපි මේ භාවනා කරන්නේ. කියලාද ඉස්සෙල්ලාම ලෝකෝත්තර සම්මාදිට්ඨිය අහගන්නවා. යන්නතු එයා දැනගන්නවා මොකක්ද කියලා. ඊට පස්සේ ඒක නා ප්‍රත්‍යක්ෂ කරන සීල සමාධි ප්‍රඥා දිනු කරලා මේ සමාධි ජීවිතට කියනවා පස්සතෝ. එයා සමාධි ජීවිතය වෙලා ඒක දැනගෙන දකින්න මට්ටමට આવොත් ඔන්න එයාගේ ආශ්‍රව ගෙවන්න කරලා වෙලා ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ග සමාධි පිටපත් වෙනවා. මේ කතා කරේ මේ අත්ත අනත්ත කියන වචනයත් ඊළඟට මේ අනාත්ම කියනක පටලවා පේනම් ගත්තොත් වෙන පාඩුවක් මුඛ්‍ය දෘෂ්ටි කරගෙන දුගදී යන කාරණා. ඉතින් දැන් හිතන්න අපි මෙතන සමන් කියලා කෙනෙක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ, සත්‍යයේ පුද්ගලෙක් නැහැ කියලා අපිට මුකුත් කරන්න තියෙන්න පුළුවන්ද? මෙතන සත්‍යයේ පුද්ගලෙක් නැහැ, ආහාර ගන්න ඕනේ නැහැ, නාන ඕනේ නැහැ, මුකුත් කරන්න ඕනේ නැහැ කියන්න පුළුවන්ද නේද? එහෙනම් අපිට තේරුම් ගන්න වෙනවා ලෝකේ සම්මුතිය කියලා දෙයක් තියෙනවා. සාමාන්‍ය අපිට ජීවත් වෙනකොට කතා කරන්න වෙනවා තමන් ගැන කතා කරොත් මම අපි කියලා කතා කරන්න වෙනවා නේද? තමන් ඉස්සරහ ඉන්නේ කියලා කියන කතා කරොත් ඔබ ඔබලා කියලා කතා කරන්න වෙනවා නේද? තමන් ඉස්සරහ නැති කෙනෙක් ගැන කතා කරොත් ඔහෝ ඇය ඔවුන් කියලා කතා කරන්න වෙනවා නේද? ඒ භාෂා විවහාරය ඔය ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගන්නත්නේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියන ඔය එන හැටි මේ තියෙන්නේ. එතකොට සම්මුතිය ජීවත් වෙනකොට අපිට කතා කරන්න වෙන ආත්ම හැඟීම. සර්වඥ වහන්සේ ධර්ම දේශනා කරනකොට අත්ත් කියන වචනේ යොදාගෙන සත්‍ය පුද්ගලාත්ම එනේ අත්ත් කියන වචනේ යොදාගෙන ධර්ම දේශනා කරලා තියෙනවා. ධම්මපදයේ අත්ත් වර්ගයේ බොහෝ තැන්වල තියෙනවා. ඒ වගේම පොට්ටපාද සූත්‍රයේ සර්වඥ වහන්සේ අත්ථභාව ප්‍රතිලාභ කියලා කෙනෙක් ගැන සඳහන් කරලා තියෙනවා. එතනදී කෙනෙක් හිතෙන්න පුළුවන් සර්වඥ වහන්සේ මේ සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ අත්ථ කියන වචනේ හදලා තියෙනවා සර්වඥ වහන්සේගේ කෙලෙස් තියෙන හින්දා කියලා. නෑ. මේ ක්ලේශී උත්මයේදී සර්වඥ වහන්සේලාගේ රහතන් වහන්සේලා ඒ තම ජීවත් වෙනකොට සම්මුතිය ජීවත් වෙනකොට උන්වහන්සේලාට කතා කරන්න ඕනේ. මම ඔහුව ආදි වශයෙන් ධර්ම දේශනා කරන්න එදින්දා ජීවිතය ගත කරන්න නම් හැබැයි උන්වහන්සේලාගේ කෙලෙස් වලින් ආශ්‍රව වලින් හිත මිදලා කියන්නේ අනුපාදා පරිවාන් කියනවා කියන්නේ. නමුත් සම්මුතිය ජීවත් වෙනකොට කතා කරන්න ඕනේ. සරෝජ මහසාර පුත්පාද සූත්‍රයේ සඳහන් කරනවා ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤා ලෝක නිවෘත්තිය ලෝක මෝහාරා ලෝක පඤ්ඤාත්තු යාහි තථාගතෝ වෝහරති අපරාණ සම්පති චිත්තහත් සාරුකුත් තමත්‍රාණ කියන්නේ චිත්ත මේ සියල්ලක්ම මේ අත්ත ආදි වශයෙන් කියුනේ සියල්ලක්ම ලෝක සමඤ්ඤා ලෝකේ තියෙන සම්මුතිය ලෝක නිවෘත්තිය ලෝකේ තියෙන වචන ලෝක වෝහාර ලෝකේ තියෙන විවහාර ලෝක පඤ්ඤාති ලෝකේ තියෙන පැනවීම ටික යාහි තථාගතෝ වෝහරති අපරාණ සම්පති තථාගතයන් වහන්සේලා ඒ විවාහයෙන්ම විවාහ කරනවා හැබැයි අපරාණ සම්පති කිසිම විලාවක ප්‍රාණශ්‍රමයක් නැහැ උන්වහන්සේලාගේ හිත නිවිලා උන්වහන්සේලා මම කෙනෙක් පුද්ගලෙක් කියලා කතා කරත් උන්වහන්සේලාගේ ඇතුළත හිත නිවිලා උපාදානයන්ගෙන් කෙලසන නිවිලා අපරාණ සම්පති නමුත් අපි මේ පුද්ගල භාවයේ තුලයි දන්නේ බලන්න කෙනෙක් සත්‍ය පුද්ගලෙක් වෙනවා කියලා. ඉතින් අපිට පුළුවන් මොනවද මේ සම්මාදිට්ඨිය ඇති කරගෙන හරි දැක්ම සුත්තමයේ වශයෙන් හරි ඇති කරගෙන ඒ දැනගත් දේ ප්‍රත්‍යක්ෂ කරන්න සිද්ධ සමාධි ප්‍රඥා වල ප්‍රත්‍යක්ෂ කරගත්තොත් අන්නේ ජානතු පසුතෝ කියන විදිහට දැනගත් දේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්නේ එහෙම කෙනාට කවදා හරි දවසක හිත කෙලෙසුනේ නාස්තුන්ගේ මුතුවාගෙන අර නික්ලේශී උත්තමේ සාමාන්‍ය විවාහන විවාහ කරනවා හැබැයි කිසිම පරාමර්ශයක් නැතිව තියෙන මත්තම අධ්‍යක් ගන්නද නම් අපි මේ ධර්මයේ සඳහන් වන ආකාරයට මේ අනත් සංඥා පිළිබඳ දැනගන්න ඕනේ. එහෙනම් මම පැහැදිලි කරන්න කොහොමද මේ ආත්ම සංඥාව ඇති වෙන්නේ කියලා. අපිට දැන් ආත්ම සංඥාවක් ඇති වෙලා තියෙනවා නේද? ඒ ආත්ම සංඥාව ඇති වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. මේ සරුවත්‍ය මහන්සේ අනාත්ම සංඥාව කියලා විස්තර කරේ ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි, කන අනාත්මයි, ශබ්දය අනාත්මයි, නහය අනාත්මයි, ගන්ධය අනාත්මයි, දිව අනාත්මයි, රස අනාත්මයි, කය අනාත්මයි, පොට්ටබ්බේ අනාත්මයි, මනස අනාත්මයි, මනස්තරමින ධම්ම අනාත්මයි. මේක නේද විස්තර කරේ. එහෙනම් ඕගොල්ලන්ට තේරෙනවද අනාත්ම කියන එක ආත්ම කියන සංඥාව කියන්නේ මේ ආයතන අය හරහා ආධ්‍යාත්මික බාහිර ආයතන අය හරහා අනාත්ම සංඥාව තේරුම් ගන්න ඕනේ මේ ආයතන හරහා කියලා තේරුම් ආත්ම සංඥාව අපිට ඇති වෙලා තියෙන්නේ සතරනාසී දුව පයමන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණ හමු වෙනකොට නම් අනාත්ම සංඥාව පිළිබඳ තේරුම් ගන්න ඕනේ සම්පූර්ණ සත්‍ය කුක්කලේ නැති කියන එක තේරුම් ගන්න ඕනේ මේ ආයතන හරහා නේද ආයතන හරහා හරියට පිළිසුදුක් වෙන්නේ නැද්ද එහෙනම් නිකමට සරලව කියනකොට අපිට ආත්ම සංඥාව ඇති වෙන හැටි ඇහෙන් රූපයක් දකිනකොට අපිට දකින කෙනෙක් ඉන්නා නේද? පම රූපේ දකින කියලා හැඟීමක් එනවා නේද? එන සත්‍ය කිත්තලේ කාරණා අපිට ඇති වෙනවා. කමෙන් ශබ්දයක් අහනකොට මම අහන්නේ කියලා හැඟීමක් අපිට තියෙනවා නේද? නාසින් ගඳක් සුවඳක් දැනෙනකොට මේ මමයි ගඳසුවඳ දෙන්නේ කියලා අපිට හැඟීමක් තියෙනවා නේද? දිවිින් රසක් විඳිනකොට මේ රස දිවිින් මමයි කියලා හැඟීමක් කියවන්නේ නැද? කයත පහසක් දැනෙනකොට මේ පහස දැනගන්න මමයි කියලා හැඟීමක් තියව නේද? හිතට හිතුවිල්ලක් එනකොට මේ හිතන්නේ මමයි කියලා හැඟීමක් තියව නේද? ඔන්න ශබ්ද පුද්ගල ආත්ම භාවයේ ඇතිවෙන හැටි. මේ ඇහ කන නාසය දිව කය මන කියන ආයතනයන් පරිහරණය කරනකොට තමයි සත්‍ය පුත්තුල ආත්ම හැඟීම අපිට තියෙන්නේ. එහෙනම් අපි මේක කොහොමද ඇති වෙන්නේ කියලා ධර්මයේ සඳහන් ආකාරයට විස්තර කරගත්තොත් අපි පහුගිය දේශනාවේදී බොහෝ පැහැදිලිව සාකච්ඡා කරගත්ත කොහොමද මේ ඇහැ කන නාසය දිව කය මනස කියන ආයතන පරිහරණය කරනකොට උපාදාන ස්කන්ධය වශයෙන් කියලා. ඒ චිත්තමය මාර්ගපාය කරන්න තියෙන්නේ මම කෙටියෙන් මතක් කරන්නම්. අපි ඇහැ කියන උදාහරණයක් ගමුකෝ. ඇහැ කියන්නේ අවකාශ ධාතුවේ මහාවෝධ රාශියලා කියන සතර මහා දෝතිය නිසා පවත්නා රූපයක්. ඒකට කියන උපාදාය රූපයක්. එතකොට ඇහැට අරමුණ වෙන බාහිර රූපේ වෙන්නේ වර්ණ රූපයක් නේද? ඒ කියන්නේ වර්ණ සක්මන අසිවිල් පිටේන්නේ. මහා දෝතිය අවකාශ ධාතුවේ රාශියෙච්ච තැනක කියන එක ස්වરૂපයක්. ඒ රූපය ආශ්‍රයෙන් දත්ත රූප සංඥාක්මයි මේ වර්ණ රූපය කියලා කියන්නේ. එතකොට ඇසිරි පිටට රූපේ එනකොට කයිජෝ සමන්නාහාර කියන වචනයක් අපි පහුගිය දේශනාවේ මතක් කරා. ඒ කියලා කියන්නේ දැන් ඕගොල්ලන්ට මේ මයික් එක දිහා බලන්න කියනකොට මේ මොහොතේ ඕගොල්ලෝ මයික් එක දිහා බලනකොට ඕගොල්ලන්ගේ ඇසිරි පිටට මේ විද්ධි තිබ්බා බුදු පිළිම තිබ්බා මෙතන මිනිස්සු තිබ්බා ඒකකටවත් අවධානය යොමු වෙන්නේ නැතිව මේ මයික් එකටම අවධානය යොමුනා නේද? ඒ වගේ ඇසිරි පිටට කොච්චර රූප තිබුණාද එක මොහොතක ඇහත් ඒ රූපයත් ඒම නිකන් අවධානය යොමු වීමක් තියෙනකොට එතන දැනීමක් පහළ වෙනවා. දැන ගැනීමක් පහළ වෙන එක කියන්නේ චක්කු විඥානය කියලා. පිට පහළ වෙනවා. අන්න එතකොට ඒ ඇහත් රූපයත් චක්කු විඥානයගේ පහළ වීමට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නිසා පින්නතුනේ විඨීමක් පහළ වෙනවා. සත්‍ය දුකක් අදුක සුඛ විඳීම. ඒ වගේම හඳුනා ගැනීමක් පහළ වෙනවා. මෙතන පැත්තේ කියලා හඳුනා ගැනීමක් පහළ වෙනවා. ඒ වගේම චේතනාවක් පහළ වෙනවා. මනෝහරි කියන්න කරන්න හිතන්න. අන්න ඔයano අපි ඊයේ භාවනා වලදී සාකච්ඡා කරගත්තා මේ ඕනෑම ආයතනයකට එක අරමුණක් වර්තමානයේක නැකොට එතන පංච උපාදාන ස්කන්ධයක් දැක්වෙනවා කියලා. ඇසිරි පිටට රූපයක් වෙනකොට චක්කු විඥානය පහළ වෙනකොට ඇහත් රූපයක් වෙනක රූප උපාදාන ස්කන්ධය කියලා පැහැදිලි කරනවා. ඒ නිසා ස්පර්ශය නිසා ඇතිවෙච්ච යම් විදීමක් තියෙනවා නම් ඒ විදීම කියන එක වේදනා උපාදාන ස්කන්ධය කියලා පැහැදිලි කරනවා. යම් සංඥාවක් තියෙනවා නම් ඒ සංඥාව කියන එක සංඥා උපාදාන ස්කන්ධය කියලා පැහැදිලි කරනවා. යම් චේතනාවක් තියෙනවා නම් එහෙම නැත්නම් සංස්කාරයක් තියෙනවා නම් ඒකට කියව සංඛාර පලන ස්කන්ධය කියලා. යම් විඥානයක් තියෙනවා නම් ඒකට කියව විඥාන උපාදාන ස්කන්ධය කියලා. මෙන්න මේ ආකාරයෙන් තමයි පංච උපාදාන ස්කන්ධය රැස්වෙන්නේ. දැන් ඇසිරි පිටට රූපයක් එනකොට විඥානය පහළ වෙනකොට මේ මානසික ඇති වෙන ගති ටික අපි මොකද කරන්නේ? බාහිර කෙනෙක්ට දෙයක්ට ගැට ගන්නවා. බාහිර සතර මහා ධාතුවේ සත්‍ය පුද්ගල දකිනවා. ඒත් එක්කම දැනගන්න මමෙක් මෙතන ඉනවා. මම තමයි මේක දැනගන්නේ. දැනගන්න තිය අතන මම මෙතන කියලා හැඟීමක් ඇති වෙනා නේද? මෙන්න මෙහෙම තමයි සත්‍ය පුද්ගල ආත්ම භාවය ඇති වෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි ආත්ම හැඟීමක් ඇති වෙන්නේ. ධිට්ඨියක් ඇති වෙන්නේ. පංචපාදම සම්බීලම තමයි කියන්නේ කියන්නේ සක්කාය කියලා. ඒ සක්කාය ආරම්භය දෙලියු ගත දෙක්කියට කියනවා සක්කාය දෙක්කිය කියලා. අන්න ඔහොමයි සත්‍යේ කියනවා පුද්ගලයේ කියනවා මොනවා කියලා කියන්නත් ඇති. මම උදාහරණයක් කියන පැහැදිලි කරන්නම්. අපි ඇහැ ආරම්භ කරගෙන උදාහරණ ගොඩක් ගන්න නිසා කනටින සත්‍යයක් දැනගන්නකොට අද භාවනා කරනකොට ඔය හැන්ඩ් ෆෝන් එකම ශබ්ද නැගුණා නම් අන්න එතකොට බලමු කී අවස්ථාවේ අපි හිත පියාගල් කරමින් සත්‍ය පුද්ගල භාවය තුළ නැති. ඔන්න කන හොඳට තියෙනකොට ශබ්ද රූපය එනකොට දැන් කොච්චර ආරම්භයේ හිත තිබ්බත් එක පාරම අවධානය යොමුනා නම් අර හැන්ඩ් ෆෝන් එකේ නාදය. ඔන්න අවධානය යොමු වෙනකොට එතන පහළ වුණා සෝත විඥානයි. ඒ නිසා අපේ ස්පර්ශය නිසා අපේ හිතේ විදී හඳුනාගෙන චේතනා පහළ වෙනවා. මේ විදීම පහළ වුණා මේ මාගේ භාවනා ආරම්භ කරුණා. ඒ නිසා හිතට අමනාප වීමක් එන්න සමාවෙන්න. සමහරෙක්ට හිතට මොනවාවල් ගන්න මධ්‍යස්ත වේදනාවක් එන්න තියෙදී. එතකොටම හඳුනා ගැනීමක් වෙනවා නේද සංඥාවක්. මේක ටෙලිෆෝන් එක, හයිෆෝන් එක සත්‍යය කියලා හඳුනා ගැනීමක්. එතකොට මේ කන ශබ්දය එනිසා අසෝත විඥානේ පහළ වෙනකොට ඇතිවෙච්ච ගති ටිකක් කියලා නේද මානසිකව විදී හඳුනා ගැනීම චේතනාවම හරි. මේක ඕෆ් කරගන්න කියලා කියන්න පුළුවන් චේතනා තියෙන්න පුළුවන් මොනවා හරි චේතනා පහළ පුළුවන්. අපි හැමියෙන් චික අපි මොකද කරන්නේ? බාහිර දේකට කෙනෙක්ට ගැට ගන්නවා. මේ ශබ්දය ආරම්භය මනසේ ඇතිවෙච්ච කටි ටික බාහිරට හෑන්ඩ්ෆෝන් එකකින් මේ ශබ්දය ගල. මේ කෙනාගේ හෑන්ඩ්ෆෝන් එකයි කියලා ගැට ගන්නවා. එතකොට මේ ශබ්දය දැනගන්න කෙනෙක් මෙතන ඉන්නවා කියලා මමත් ස්ථිර වෙනවා. සත්පුද්ගලයන් භාව මෙතනින් නවතින්නේ නැහැ. මේ ගති ටික ආරම්භය ඊළඟට අපි හඳුනාගත්ත දේ ආරම්භය විතක්ක කරනවා. මේක මට ඔස්තර ගන්න තිබ්බන්නේ භාවනා කරන කාලේ ආදි වශයෙන්. එතනින් නවතින්නේ නැහැ. ප්‍රපංච වල නගනවා. තව තව හිත වලට ආරම්භයන. එතනින් නවතින්නේ ප්‍රපංච සංස්කාරයෙන් ආදී තනාරුවේ අනිත්‍යස භාවනාව විතරාදී කොටත් මේ කොහොමද කොහොමද කරන්නේ අදුගාන පරයන්ත වෙලාවට ඔස්තර ගන්න බැරි කියලා වුණා හරි ප්‍රපංච සම්මාන අපි හරියට ඒක ඇත්ත ඇති හැටි දැක්කම අපේ හිත මෙච්චර දුර යන්නේ නැහැ නේද? අපිට සත්පුරුෂල ආත්ම භාවය ඇති වෙච්ච නිසා නේද මෙච්චර දුරට අපි කියලා සරන්නේ. අපි දැනගන්න ඕනේ අනාත්ම සංඥාව කියලා කියන්නේ ඒ මොහොතේ කන කියන එකත් හේතුකත් ගැන කතාගත්ත දෙයක්. රූපේ කියන එකත් හේතුපත් කරන හටගත් දෙයක්. මේ විඥානය පහළ වීමත් හේතුපත් කරන සමතකට දෙයක්. මේ හේතු නිසා හටගත් ධර්මතාවක මානසික ඇතිවෙච්ච ගතිතික බාහිර දේකට කෙනෙක්ට පුද්ගලයක ගැට ගහන්නේ නැතිව මේ ඇහෙන අහන කෙනෙක් මටයි ඇහෙන්නේ කියන පැත්තට ගැට ගහන්නේ නැතිව අපිට මේ හේතු නිසා හටගත් හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දැක්කම යාවි දුකේවර වෙනවා. මේ දැක්ම අපි අහලා මේ දැනගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරගන්න නම් අභිභාවනා කරනවා. ප්‍රතිපදාවක් ඉන්නවා. සුතමේ වශයෙන් ගන්න මේ දැනුම ප්‍රත්‍යක්ෂ කරගන්න සීල සමාධි ප්‍රඥා දිනු ගන්නවා. හරි අපි දැනගන්න ඕනේ කොහොමද මේ සීල සමාධි ප්‍රඥා දිනු ගන්නේ කියලා. ඊට කලින් අපි මේ සක්කාය දිට්ඨිය ගැන ඒ නිසා අපිට මේ ආත්ම සංඥාව තව තවත් ස්ථිර වෙලා තියෙන හැටි ස්ථාවර වෙලා තියෙන හැටි කතා කරමු. දැන් තේරුණා නේද එක අරමුණක් වර්තමානයේ කම ආයතන ආයත එනකොට සත්පුද්ගල ඇඟීම අපිට ඇති වෙන හැටි තේරුණා නේද? මේ උපාදාන ස්කන්ධ ආරමණය ද්විතියක් හැදෙන හැටි තේරුණා නේද? සක්ඛාය ද්විතිය ඇති වෙන හැටි තේරුණා නේද? එතකොට මේ සක්ඛාය ද්විතිය තව තවත් ස්ථිර වෙලා ගන්න බහල වෙලා මේ නිත්‍ය වූ ආත්ම වූ සංකල්පය අන්‍ය ආගම්වල මරණින් මත්තේ නිත්‍ය වූ ආත්ම සදාකාලික තත්ත්වයකට පත් වෙනවා කියලා අන්‍ය ආගම්වල දර්ශන තියෙනවා. සමහරු කියනවා මේ ජීවිතේ විතරයි මේ මරණින් පස්සේ මෙතන ඉහට නැහැ කියලා මේ සක්කායිත්‍ය පදනා වෙලා සාසෘ දෘෂ්ටියට උච්චේ දෘෂ්ටියට ඉහිලා තියෙනවා. අන්‍යාගමල අන්‍යාගමික දර්ශනවල සාසෘ දෘෂ්ටිය කියලා කියන්නේ ඒගොල්ලෝ හිතනවා මරණින් මත්තේ සදාකානික නිට්ටිය සුන්දර වූ ආත්මයක් තියෙනවා කියලා. සත්පදාර්ථයක් සර්වබලධාරින් දෙයනාසික නිට්ටිනා එහෙම නැත්නම් ධර්ම පදාර්ථයක් ඉන්නවා කියලා හැඟීමක් කියලා. ඒක තමයි සාසෘ දෘෂ්ටිය කියලා. මේ ඔක්කොම ඇති වෙන්නේ සක්කාය දෘෂ්ටිය පදනම් කරගෙන. අවකෙනෙක් මේ භවයෙන්ම පිළිලා පීඩාවට පත් වෙලා හිටනවා මේ ජීවිතේ විතරයි මරණයත් කිසිම කෙනෙක් නෑ ඒක වෙන්නේ නෑ කියලා. ඒක උච්චේ දෘෂ්ටිය. මේ සංකාල්පිතිය පදනම් කරගෙනම තමයි උච්චේ දෘෂ්ටියට ගොනු. ඒ වගේ සත්‍යපුත්‍ර ආත්ම හැකීම තුල මේ උච්චේ දෘෂ්ටියට සාසක දෘෂ්ටියට ගිහිල්ලා අන්‍ය ආගමක දර්ශනය හදලා තියෙනවා. හැබැයි මේ සර්වඥාසිකේ ධර්ම කියන එක සාසක දෘෂ්ටියට වැටෙන්නේ නැහැ, උච්චේ දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. සර්වඥාසිකේ ප්‍රථමජාල සූත්‍රයේදී 62ක් දෘෂ්ටි ප්‍රතික්ෂේප කරා. මේ සියල්ලම ස්පර්ශපත්යෙන් හටගන්නවා. සමුදේ දකින්න දෙනාට ඇතිවීම දකින්න දෙනාට මේ හේතු නිසා මේ හටගත්තා කියලා දකින්න දෙනාට උච්චේ දෘෂ්ටියේ නෑ නේද මරණින්වත් නෑ කියන්නේ මොකද හට ගන්නවා දකින්න හේතු නිසා හට ගන්න හැටි දකින්න යම් කිසි කෙනෙක් මේ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින්නකොට එයා සදාකාලිකාත්මයකට යන්නේ නෑ නේද ශාස්ත්‍ර දෘෂ්ටි විදන්නේ නේද එහෙනම් බුදුදහම කොයිවද ආවත් ශාසක පැතිරියන්නේ නැහැ උච්චේ පැතිරියන්නේ නැහැ අන්න ඒ වගේ දහමක් තමයි සබතන සුදු දහම ඉතින් අපි උත්සාහවත් වෙන්න ඕනේ මේක දෙකමද අපි කරන භාවනාවට සල්පදම සුදු දනගා එතකොට ඊට කලින් මට තිබුණ තවත් කාරණාවක් පැහැදිලි කරන්න අද අපි ජීවනය කියලා හිතාගෙන සමාජයේ බටහිර විද්‍යාඥයා හිතාම දිනුම් දක්ෂය කියන සමාජයක් දෙවිහිද හිර වෙලා තියෙන කෙනෙක් නන්න අපි හිතනවා භෞතිකය දිනුනකොට ලක්ෂල මාස්කන් දිනුනකොට තාක්ෂණ දිනුනකොට මේවා නිත්‍යයි සුභයි කියලා මේ බටහිර විද්‍යාඥයන් ඒගොල්ලෝ මේ භෞතිකය තුන සත්පදාත්‍යද්ද කනිත්‍යෝ ආත්මෝ සදාකාලික ආත්මයක් තියෙනවා කියලා මේ භෞතික රූප කඩ 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 ගියා. ගිහිල්ලා අවසානයේ අණු වලින් පරමාණු ආදී වශයෙන් ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන වටමද ගියා. බැලුවම මේ භෞතිකයේ තුල මේ රූපයේ තුල තියෙනවද මොකක් හරි ස්ථිර ආත්ම දෙයක් කියලා. ප්‍රාඥාණන් විදියට හම්බුනේ නැහැ. ඊට පස්සේ වැඩකාරයන් කොට કોઈ ක්වොන්ටම් භෞතිකය ඇවිල්ලා ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇවිල්ලා ඒගොල්ලෝ කෙරවලට ගිහිල්ලා හිතුවා යමක් නොමනිනතා ඒ දේක ගති ලක්ෂණ පෙන්වන්න කරන්න බෑ කියලා. ඒ කියන්නේ අපි ඉලෙක්ට්‍රෝනයක චලනය කරන්න ඒක බලන්න ගියොත් ඒ බලන මොහොතේ තුලම ඒ ඉලෙක්ට්‍රෝනේ කැළඹෙනවා. අවසානයේ ඒගොල්ල ඉර වෙලා ඉන්නවා. මෙතන නිරීක්ෂණය කරන තාක් කෙනෙක් නෑ කියලා. ඉතින් ඒගොල්ලන්ට තාම ආත්ම සංකල්පය තුළම ඉඳලා මේක සර්වඥාණීට පරිමකෙන් ලැබුණා. ඇහැ රූපයත් චක්ඛුඥාන පහළම තමයි මේ දෙකේ තියෙන්නේ. නිවිච්ඡනය කරොත් තමයි මේ දෙයක් බවට පත් වෙන්නේ. මඤ්ඤණා පහළ වෙන්නේ, ප්‍රපංච පහළ වෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේක ප්‍රායෝගිකව අපලත් අපි කියලා. භාවනා කරනකොට අත්දකිනකොට නිකම් අත්දකින්නද මේ දැක් සුතමේ වශයෙන් අපි මේ කරුණ අහගත්තා කියලා මේ කරුණ දීපිතා කියයි කියලා මේ ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රතිපදාවෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා තමයි සර්වඥ මහත්සේ සීල සමාධි ප්‍රඥා කියලා දෙන්නේ. අපි හිත එකඟ වුණොත් සමාධිමත් වුණොත් මේ දැක්ම දකින්න මේ දර්ශනය දකින මට්ටමට එන්න ප්‍රත්‍යක්ෂ කර මට්ටමට එන්න අන්නේ සමාධිය ඉස්සලා හදාගන්න මේ එකඟකම ඉස්සලා හදාගන්න එකඟකම නිකම පහළ වෙන්නේ නැහැ. මේ ශාසනයේ සීලය කියලා දෙයක් තියෙනවා. මේ ශාසනයේ තියෙන සීලය කියන්නේ සමාධි සංවර්ධක සීලය. සමාධිය තිසරණ සීලය. සීවත් කෙනාට කය වචන දෙක සම්මත කෙනාට හිතේ විපලිසිර භාවයක් තවිච්චිත් නැහැ. විපලිසිර නැහැ. ඒ නිසා එයාට එයාගේ විපලිසිර නැති නිසාම එයාට ප්‍රනෝදේ පහළ වෙනවා. ප්‍රමෝදයේ නිසාම ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතිය නිසාම පස්සද්ධිය පහළ වෙනවා. පස්සද්ධිය නිසාම හිත සතසහගත ස්වභාවයකටපත් වෙනවා. හිතපය. හිතපය සතසහගත වෙනකොට ඔන්න සමාධිය කරගන්න හැදෙනවා. මෙන්න මේ එකකම සමාධිමත් හිතකම හිතක් ඇති වුණොත් අර කියන කියපු අනාත්ම සංඥාව අපිට දකින්න මට්ටමට ගන්න පුළුවන් කියලා බසින්න ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒචාරි භාවනා කරනකොට කෙනෙක් ධාර්මිකයෙක් අපි මුලින්ම සතිය හඳුනාගෙනකොට ඉඳගෙන බලනක භාවනාවේදී මේ මූල කර්මස්ථාන හඳුනාගන්නේ මේ නානා අරමුණු වල දෝනිත කීකරු කරගෙන අපේ සතිය සමාධිය ගොඩනගා ගන්න එතන උපමහදාය. ඒ යෝගාවචර දක්ෂ වර්තමානයේ ආශ්‍රස ප්‍රමුලාව දැනගා පිට කරනකොට පස්වාස ප්‍රමුල දැනගන්න ක්‍රමක්‍රමින් වර්තමාන හොඳට අරමුණු නරමට ආශ්‍රසන ආශාවෙන් පස්වාසෙන් පස්වාසෙන් සතිය හිටියොත් මේ කිනාල හිත ගන්නපත් නාල නිවර්ණ වල පුළුවන් ඉඩක් නෑ. විත දැන්පත් වෙනකොට වෙන දේ තමයි සරෝජ මහන්සිය සතර ප්‍රතිපත්තා සූත්‍රය දක්වන්නේ අර සිහියෙන් ආශ්‍රස ගන්නවා කියලා දැනගත්තාට ක්‍රමක්‍රමයෙන් පස්සම්බනේට පටන් ගන්නවා සංසිඳේට පටන් ගන්නවා එන්නේ ගත ආශ්‍රස ප්‍රාශ්‍රස ක්‍රමක්‍රමයෙන් සංසිඳට දැන්පත් වෙන පටන් ගන්නවා. එතකොට අපේ හිතේ හඳුන එකම ක්‍රම සංපත් බව දෙවිවලා විතක මේ කැලිසෙන්න පුළුවන් විතක දැන්පත්ක පුළුවන් මෙන්න මේ විපස්සනාට අවශ්‍ය සැබෑ සමාධිය හදාගත්තොත් අසම්බන් කායකරක වෙන මට්ටම තුර අපේ අවධානය දැනුවත් හරින් දෙන්න වැඩි කරොත් ඒ කෙනාට මේ විපස්සනා දැක්ම විශේෂ දැක්මක් ඇති කර ගන්න පුළුවන් ප්‍රඥාවක් හරයට මේ අනාත්ම සංඥාවක් එක්ක ආවෝද කර ගන්න පුළුවන්. හැබැයි අපි මෙහෙම කිව්වට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය පැත්තෙන් කරුණ කියලා සුතමේ වශයෙන් අනුග්‍රහ කළාට ඒකෙනා මේක දැක ගන්නකොට සමාධිමත් හිතක් අරගෙන හිත හිතාගෙන දක්මේ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අවබෝධය කරන දෙයක්. ඒකෙනා මේ වගේ හිත එකඟ කරගන්න යනකොට අපි කොච්චර මේ ගැඹුරු ධර්ම කතා කරලා සුතමින් අනුග්‍රහ දුන්නට ආධුනිකයෙක් වශයෙන් භාවනා කරන්න යනකොට බොහෝම ප්‍රශ්න ගැටලු මතුවෙනවා. අපහසු අමාරු. ඒ කියන්නේ කාරණක හිත තැන්පත් කරනකොට ආශාසෙන් ගලන ආශාසෙ කියලා ප්‍රශ්න වේලා ආශාසෙ කියලා. මේ සිමින මොකද අපේ හිතේ ගොඩාක් කෙලෙස් තියෙන ආශාව කියලා. විත පෙත්ත විලා ආකාර කාම සිතිවිලි වල දුවන ව්‍යාපාර සිතිවිලි වල දුවන විහිංසා සිතිවිලි වල දුවන විතක්ක මතුවෙනවා. සමහර වෙලාවට බුදුරගෙන මතක් වෙනවා. දුවන පුතාලගෙන මතක් වෙනවා. නාතියෙන් ගැන මතක් වෙනවා. ගියපු තැන්ගෙන මතක් වෙනවා. හිත දේශනා කීකල් කරනවා. මේ වගේ ප්‍රශ්න මතුවේ. යම් කිසි කෙනෙක් හොඳ ටික ටික හිත ආරමණය වෙනට මුහුඳා ඉන්නකොට මුන්ට මුන්ලා ඉන්නකොට ඒක නෑ හිත තව තවත් කීකල් කරනකොට ඔන්න ගන්නෙම නැතුව නින්දට වැටෙනවා. ඒක පාරම ගැසිලා යනවා. හැරෙනවා. සබ්ජෙක්ට් යනවා. සමහරවිට ටික ටික හිත කීකල් වෙන පැත්තට යනකොට ආරමුණක් කියවන පැත්තට යනකොට වැලෙන්න පටන් ගන්නවා. සමහරවිට ඇලෙන්න පටන් ගන්නවා. විවිධාකාර අපහසුතා මතුවේ. හැබැයි යෝගාවචර විචනාව මේක භාවනා වැඩිමක් කියලා. මුල් කාලේ මම භාවනා කරනකොටත් මේ වගේ ටික ටික හිත එකඟ වෙනකොට වැලෙන්න පටන් ගත්තා. ඉස්සරහට යනවා පස්සට යනවා. ඉතින් මම භාවනා උපදේශ ගන්න ලොකු සාමාන්‍යයෙන් ගාවට යනකොට කිව්වලු සාමාන්‍යයෙන් ටික වෙලාවක් යනකොට අදින්දට වගේනවා මේක වැලෙන්න පටන් ගන්නවා ඉස්සරහට යනවා පස්සට යනවා කඳ. ඉතින් සාමාන්‍යයෙන් කිව්වොත් ලැජ්ජා නිපා ගාවට කල්ලා කරගෙන භාවනා ශාලාවට එන්න සම්මතින් නේද කිසිම ප්‍රශ්නයක්. ඉතින් මම දෙවෙනි දවසේ ගත්තා දෙවෙනි දවසේ කිව්වා කිව්වා ලබන භාවනා කියන්නේ ඔබට ලැජ්ජා වෙලා වැඩක් නෑ සංඝ භාවනා වෙන ඉඳලා. ඒකේ ක්‍රමක්‍රමයෙන් අපේ සතිය හැදෙනකොට ඒකකම හැදෙනකොට ආලෝකවල දුරු වෙලා යනවා. මේවා නිකන් යෝගාවචරයන්ගේ හොරතල් වගේ. කායයට පොඩි ළමයෙක් අවුරුද්දක දිනක වගේ ළමයෙක් ධනදාන වයසේ වැටි වැටි නැති ආයෙම මතස්තරය. ඒ පොඩි ළමයා දිහා බලනකොට බලාගෙන ඉන්න පුදුමාකාර සතුටක් විවිධාකාර ශබ්ද නගනවා අහන්න පොළවේ මොකක් හරි දැක්ක තල්වන්න හිතනවා කාය ටිකක් දැනගාගෙන ආයෙ නැගිටින්න හදනවා වටිනවා මේ පොඩි ළමයි හුගතක් භාවනා කරන යෝගාවචරයන්ගේ හුගතක් පාඩක් තමයි ඔබ හැබැයි යෝගාවචර හිතන්නේ මේක වැරදිලා කියලා පොඩ්ඩක් සතිය සමාධිය කළා සදිනකොට හිත හැංගිලා ගන්නකොට වැක්කෙනකොට ගැසිලා අවෝ ආවදීනකොට අස්සන්න බල මානුක් කිත්නනවා මේ ඉන්ද්‍රියවල වගේනවා ඒක භාවනා කරන විදිහට ගන්න එහෙම නම් අපිත් මේ භාවනා ක්‍රම ක්‍රමෙන් ආවට පස්සේ තමයි හිත තැම්පත් වෙන්නේ එතකොට තමයි කලින් කව කරලා තියුවා. එනිසා කට්ටිය මේ උපවිෂය පිළිදලා තම ක්‍රමෙන් ඒ එකලිකම සම්පර්කම හදා ගන්නවා. එහෙම හදාගත්තොත් මේ ඇත්ත දකින්න තියෙන කාරණාව කරන්න පුළුවන්. හිතේ සම්පර්කම තාවත් පස්සේ අපිට සම්භාවනාව දීලා අපි කායය දෙන්නට ප්‍රධානත් දීලා කායය දැනෙන වර්තමාන අරමුණක විදිහට සම්පත් කරගත්තට පස්සේ තමයි සංසිද්ධ මනසින් මන දැනීම ආවත් කාය ආයතනයේ පුත්තබ්බ රූපයෙන් බාහිර රූපයෙන් නේද කාය විඥානයේ පහළ වෙන්නේ එතකොට කාය ආයතනයේ පුත්තබ්බ රූපය කියලා කියන්නේ එන්නේ සංසිද්ධ ගති කාය රූපකි කම්පන චංචල ගති ඒ වගේම අමන සිද්ධ ගති මේවා තමයි පුත්තබ්බ රූප කියන්නේ අපි සමාධිය චිතෙන් එකගදිතින් මේ කායයේ තියෙන ආධිමත් භාවයේ ඉන්නකොට දැනවත් භාවයේ ඉන්නකොට වර්තමානයේක මොනකෝ පොට්ටබ රූපයක් දැනගත්පත් කාය සාධිත පොට්ටබ රූපේ නිසා කාය විඥානේ පහළ වෙලා ඒ විදීන් ටික හඳුනාගෙන ඉන්නකේ චේතනා ටික මේ රක්ෂණ මනසේ ගති ටික කිසිම අවස්ථාවක අපි මේ මගේ දනිහි කැක්කුමක් මගේ ඔළුවේ දීමක් ආදි වශයෙන් සත්‍ය පුද්ගල කොටස වලට ගැට ගහන්නේ නැතිව බාහිර රූපයක් කියන පැත්තට ගැට ගහන්නේ නැතිව මේ දැනගන්නේ මමයි කියන හැඟීමක් ඇති කරන් නැතිව මේ ඇතිවන ගති චිත්ත හේතුපත් කියන සහතගත් බව දැක්කොත් හේතුන විද්‍යාව නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් අන්න අනාත්ම කියන එක ළඟ දෙකයි ඒ කියන්නේ කාය ආයතන අනාත්මයි කොටස රූපය අනාත්මයි කාය වනත්ත කොටස අනාත්ත හේතුපත් නිසා හටගත්තේ හේතුපත් නැති වෙනකොට නැති වෙනවා. දැන් අපි කොච්චර අවධානය දෙනකොට ප්‍රමෝෂණක් කියනවා. ඒක සිසිලසට මාරු වෙනවා. සිසිලසක් වෙනවා. ඒක කම්පන චංචලයකට මාරු වෙනවා. මේ ධාතු එක එක ආකාරයෙන් මාරු වෙනවා. ඒ නිසා මේ ආත්මය කියලා අපි හිතාගෙන සිටියට අපි මේ දකින ධාතුවත් ඇත්ත වෙලා නම් අවිද්‍යාව තුලයි අපි අනාත්මය දකින්න. මොකද්ද අනාත්මයක් තේනවා? පුරුෂයෙන් වෙනවා සිසිල් මාරේම වශයෙන් පවත්තන්න බැරි කියලා මොකක් හරි අනාත්මයක් දැක්කට හරියන්නේ නැහැ මේ තුල අවිද්‍යාව නිවිද දකින්න ඕනේ ඒ නිසා තමයි අපි ධම් කොටාසේ දැනගත්තේ ඒක දැනගත්ත දේ දකින්න මට්ටමට එනකොට ප්‍රත්‍යක්ෂ වෙනකොට සත්‍ය පුද්ගල භාවයෙන් තොරවයි අපි ආත්ම දකින්නේ එහෙම නැතුව සිසිල් රස කම්පන චංචල මේ අපිට ඕන ඕන විදිහට විනාශ වෙන වෙන්නේ නැහැ කියලා හැඟීමෙන් අනාත්මය දකිනවා කියන කාරණාවල් නෙවෙයි මේ දකින දැක්ම තුළම සත්‍ය පුද්ගල ආත්මය හැඟීම දුර වෙනවා එතකොට අනාත්මය සංඥාව කියන එක ළඟ සිටිනවා ඒ වගේමයි කාය වේදනා මොන සැප දුක දුකම සැප වේදනා අපිට අපිට ඕන ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ කියලා දැක්ක පමණින් කල්යන්නේ නැහැ මේක ඇත්ත වෙනවා මේක මගේ විදීමක් වෙලා නම් මේක හේතුපත්‍යයන් නිසා හටගත් හේතු නැතිවෙලා නැති වෙනවා කියන ධෝණී යුක්තව දැක්කනම් එතන ආත්මය ළඟ සිටිනවා. හිතට එන හිතුවලෙත් එහෙම චිත්ත විරගන් චිත්තාන ප්‍රශ්නා ප්‍රශ්න හිතට මොන රාගයක් ආවත් දේශයක් ආවත් අපිට ඕන ඕන විදිහට රාගය පහළ වෙන්නේ නැහැ දේශය පහළ වෙන්නේ නැහැ අපි වශයෙන් පවත්න්න බැහැ කියලා ආත්මය දැක්කලා තිබුණාට ඒ දකින්න කෙනා ඉන්නවා නම් මෙතන දකින්න කෙනෙක් ඉන්නවා නම් ඉස්කෙල්ල ආත්ම හැඟීම තුලින් යන ආත්ම බලන්නේ එහෙනම් අපි දැනගන්න ඕනේ ඒ ඇති වෙන පිටක ඇති වෙන පිටුවේ මේ හේතු නිසා හටගත් හේතු නැති කොල් නැතිනවා කියලා විදිත වෙනවා කියලා දකිනවා දකින කෙනෙකුත් මේක නිශ්චයලා නැහැ දකින දෙයක් බාහිර රූපයකට ගැටලා හදන්න ධම්මානුපස්සනාවෙත් එහෙම ආයතන හයෙන් නරමු බාහිර තියෙන සත්‍යයේ බාහිර ඉන්න සත්‍යයේ දෙයකටකට ගන්න නැතිව ඒ අරමුණ දැනගන්න කෙනෙක් කියන පැත්තට ගත ගන්නේ නැතුව මේ හේතු නිසා හටගත්ත මේ ස්පර්ශපත්යෙන් හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියලා මෙන්න එළඹ සිටියොත් අර අහගත් දැක්ම දකින මට්ටමට ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමට එනවා. අන්න ඒකට කියනවා අනාත්ම සංඥාව කියලා. මෙන්න මේ අනාත්ම සංඥාව ක්‍රමක්‍රමයෙන් වැඩෙනකොට හිත උපේක්ෂාව කිසිම අරමුණක් පිළිබඳ ඇලෙන්නේ නැහැ. එතන අඥාන උපේක්ෂාවක් නෙමෙයි. සත්‍ය කුද්දලේ ඉන්නවා කියන හැඟීම තුලගත් උපේක්ෂාවක් නෙමෙයි. හේතු ප්‍රත්‍යක්ෂ හටගත් හේතු මත යන විරුද්ධ වෙනවා කියලා දැකලා මේ ඇතිවීම නැතිවීම සමුදේ වල විෂයාකාරව දැකලා ප්‍රඥාවන් අවබෝධ කරගෙන හිත උපේක්ෂාව. මේ උපේක්ෂාව තුළ ඉන්න කොට සමහර කෙනෙක්ගේ ඒ පෙරපුරුදු පුරුදු සාරුතියක් නිසා කෙනෙක් දැවි මට්ටමේදී එක්කෝ අනිත්‍ය සංඥාව ගොඩාක් ප්‍රකට වෙනවා. සමහර කෙනෙක්ට දුක්ඛ සංඥාව ප්‍රකට වෙනවා. සමහර කෙනෙක්ට අනාත්ම සංඥාව ප්‍රකට වෙනවා. මේ අනුව තමයි විමුක්ඛන් කරලා තියෙන්නේ. කෙනෙක්ට අනිත්‍ය සංඥාව උපේක්ෂාවදී ප්‍රකට වුණත් මනෝමනාන කුලි බෝධ්‍රගෝ මග්ගඵල අවබෝධ කරගන්නට ඒකට කියනවා අනිත්‍යයි කියලා. කෙනෙක් දුක්ඛ ලක්ෂණ හරහාට විමුක්ත වෙනවා. ඒකට කියනවා අපනිත්‍යයි කියලා. කෙනෙක් මේ අපි කතා කරපු අනාත්ම සංඥාව ළඟ සිටලා අනාත්ම සංඥාව තුළින් පිටතරින් ආශ්‍රමයේ මුතුමෙන් ඒකට කියනවා ශුන්‍ය දර්ශන. මේක තමයි කිව්වොත් අපි දැනගන්න ඕනේ කොහොමද භාවනා කරනකොට මේ අනාත්ම සංඥාව අවබෝධ කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ කින්නතුන්ට මේක කිවරේ නැති කියලා. ඉතින් මේ කර්ම කාරණා වටහාගෙන අදුගානේ ඒ ධර්ම කාරණා වහලා ශ්‍රද්ධාව හෝ පිටවා ගන්න. ඒක මතු බොහෝ සත පිරිස උපකාර වෙනවා. අදුගානේ ධර්මය අහලා මේක ඇත්තටම කරන්න ඕනේ කියලා ආශාවක් පහළවෙනවා. ඒකත් බොහෝ යෝජනා කරනවා. ඒ නිසා තමයි මේ ධර්ම කෝට්ටාස අහලා තව තවත් මන් දුවමි. ඒ කරගන්න භාවනාව ක්ෂිත කරලා අවසානයේදී ඒ සති සමාධි ප්‍රඥාදී මනසම දියුණු කරගෙන ඒ ලෝමී ලෝකලා පශේදී මහානාතා මහාචේලා නිවිචන සී පන්නවට වදාලා ඒ උත්තරීතර ලෝකෝත්තර සීන සරසීමට මේ අනුශාසනාවක් කසේ හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.